අවකාශයේ පාසල
ගමින් නගරයෙන් දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
රුහුණු ගුරු ගෙදර
අයිබුවන් දුවේ පුතේ, අපි දහස්ශ්‍රේණිය ඉගෙනුම ලබන ඔබට දහස්ශ්‍රේණිය විද්‍යාවිෂයට අදාළ 13 වන ඒකකය පිළිබඳව අධ්‍යයනය කරන්න, එහෙම නැත්නම් ඔබත් සමග සාකච්ඡා කරන්නයි සූදානම්. අපි හිතන්නේ අපි ශ්‍රව්‍ය මාධ්‍යයෙන් විතරක් කටයුතු කරන නිසා ඔබ අතේ කිසියම් ඉගෙනුම ආධාරකයක් තිබුණොත් හොඳයි කියලා සලකනවා. ඒ අනුව ඔබේ 10 ශ්‍රේණිය විද්‍යාව දෙවන පෙළ පොත අතට අරගෙන අපි කටයුතු ටික ආරම්භ කරමු. අපි ඉතින් මේ ඒකකය ආරම්භ කරන්න පෙර දරුවනේ අපි චුට්ටක් බලමු මේ විශ්වයේ ආරම්භයේ ඉඳලා මේ දක්වා මොන වගේ කතන්දරයක්, මොන වගේ විකාශනයක් සිද්ධ වෙලාද කියලා. ආදර පුතේ, වසර බිලියන 18කට පෙර මහා පිපුරුම ලෙස හඳුන්වනු ලබන විශාල පිපුරුමකින් විශ්වයේ ඇති සියලුම පදාර්ථ නිර්මාණය වූ බව විශ්වාස කරනු. එවැගේම අදට වසර බිලියන 4.6කට පෙර අතිවිශාල වායුහා දූවිලි වලාවක් කැටි ගැසීම, එවැගේම විවිධ විපර්යාසවලට ලක් වෙලා පෘථුවිය නිර්මාණය වුණා කියලා තමයි සලකන්නේ. පෘථුවිය ආරම්භයේ පුතේ දැඩි උණුසුමක පැවතිලා තියෙනවා. ඒ අනුව දැඩි උණුසුමක පැවතිච්ච මේ පෘථුවියේ කබල, මතුපිට ස්තරය උෂ්ණත්වයේ කිසියම් අගයකට දක්වා සිසිල් වුණාට පස්සේ වසර දහස් ගණනක් තිස්සේ එක දිගට වර්ෂාව ඇති වෙලා තියෙනවා. මෙන්න මේ වර්ෂාව හේතුවෙන් තමයි ආදි කාලීන මහා සාගරය නිර්මාණය වුණා කියලා සලකන්නේ. එවැගේම වායුගෝලය තුල විදුලි කැටීම, හිරුවේලිය, එවැගේම ගිනි කඳුවල තාපය, මෙන්න මේ කාරණා නිසා වායුගෝලයේ පැවති වායු වර්ග රසායනික ප්‍රතික්‍රියා වෙලා අකාබනික සංයෝග වලින් පුතේ කාබනික සංයෝග නිපද වෙලා තියෙනවා. මම නැවතත් මතක් කරනවා, වායුගෝලයේ තුල විදුලි කැටීම, හිරුවේලිය, ගිනි කඳුවල තාපය ආදී නිසා වායු වර්ග රසායනික ප්‍රතික්‍රියා කළා අකාබනික සංයෝග වලින් කාබනික සංයෝග නිපද වෙලා තියෙනවා. එවැගේම දරුවනේ, අදට වසර බිලියන 3.6කට පෙර මෙන්න මේ කාබනික සංයෝග වලින් පළමු සෛලය සාගරය තුල ඇති වූ බවට සාක්ෂි ලැබිලා තියෙනවා. ඒ විදිහට මුලින්ම සෛලයක් බිහි වෙලා ඒක සෛලික ජීවීන් තමයි මේ පෘථුවිය තුල මුලින්ම සම්භවය ලැබලා තියෙන්නේ. ඉන් පස්සේ ඒ පරිසර වෙනස් වීම මත ක්‍රමානුකූලව පරිණාමය කියන ක්‍රියාවලිය ඔස්සේ, එහෙම නැත්නම් පරිණාමය වෙලා ආරම්භයේක සෛලකයෙන් පටන් ගත්ත මේ ජීවි ලෝකය සංකීර්ණ බහුසෛලික ජීවීන් දක්වා ඒ ගමන, එහෙම නැත්නම් පරිණාමික ක්‍රියාවලිය සිදු වුණා කියන එක තමයි පිළිගත් මතය. අපි වගේම බලමු පුතේ, ඔබ එවැගේම අපි සියල්ලන්ම අයිති වෙන්නේ පුතේ එකම මිනිස් වර්ගයකට. ඒ කියන්නේ අපි එකම ජීවි විශේෂයකට අයිති. ඒ වගේම අපි වගේ ජීවි විශේෂ සලකා බැලුවොත් මෙතෙක් සොයාගෙන තියෙන ජීවි විශේෂ සංඛ්‍යාව මිලියන 1.75ක් වෙනවා. නැවතත් පුතේ, මෙතෙක් සොයාගෙන තියෙන ජීවි විශේෂ සංඛ්‍යාව, අපි මිනිස් ජීවි විශේෂයනේ, ඒ වගේ සොයාගෙන තියෙන ජීවි විශේෂ සංඛ්‍යාව මෙතෙක් මිලියන 1.75ක් පමණ වෙනවා. ඒක විද්‍යාචාර්යන්ගේ මතය තමයි, සමස්ත මේ පෘථුවියේ වාසය කරන මුළු ජීවි විශේෂ එක්ක සලකා බලනකොට ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් මේ මිලියන 1.75 ඒ මුළු ජීවි විශේෂ සංඛ්‍යාවෙන් පුතේ 13% වශයෙන් තමයි සලකන්නේ. එවනා අපිට පැහැදිලි, අපි සොයාගත් ජීවි විශේෂ සංඛ්‍යාව සහ සොයා නොගත් ජීවි විශේෂ සංඛ්‍යාව අතර සංසන්දනයක් කළොත් බොහොම ස්වල්ප ප්‍රමාණයක්, ඒ කියන්නේ 13ක්නේ සොයාගෙන තියෙන්නේ. එතකොට ඉතිරි ජීවි විශේෂ සොයා ගන්නට નિયમિતයි. එහෙමනම් මේක අපේ මේ විද්‍යාව තුල තවම අපි ආරම්භයකයි ඉන්නේ කියන එක ඔබට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ දවසක ඔබටත් මේ විෂය තුල ඉස්සරහට යනවනම් නව ජීවි විශේෂ සොයා ගැනීමේ හැකියාව පැහැදිලිවම තියෙනවා. එහෙමනම් බැලුවතින් පුතේ දැනට නව ජීවි විශේෂ සොයා ගැනීමේ තත්ත්වය මොන වගේද කියලා දිනකට නව ජීවි විශේෂ 300ක් තරම් සොයා ගන්නා බව අපිට තොරතුරු වල සඳහන් වෙනවා. එහෙම බැලුවොත් එහෙම වසරකට නව ජීවි විශේෂ ලක්ෂයක් පමණ සොයා ගන්නවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. අපි ඊළඟට බලමු පුතේ. අපේ නිවසේ සිටින්නේ, එහෙම නැත්නම් ඔබේ නිවසේ සිටින්නේ පවුලේ සමාජිකයෝ. ඔබේම පවුලේ සමාජිකයෝ වුණාට, අපේම පවුලේ සමාජිකයෝ වුණාට, අපි අතර, එහෙම නැත්නම් ඔබේ පවුලේ අතර එකිනෙකට අසමානතා තියෙනවා. අපි ඒකට කියමු විවිධත්වයක් තියෙනවා කියලා. අපි ඊළඟට බලමු ඔබේ පන්තියේ. ඔබේ පන්තියේ එකම වයසේම පිරිසක්නේ. එහෙම එකම වයසේ පිරිසක් වුණත් අර නිවසේ සිටින්නන් අතර වූ විවිධත්වයටත් වඩා ඔබේ පන්තියේ ඉන්න අය අතර ඔබට විවිධත්වයක්, එකිනෙකාට වෙනස් බවක් දකින්න පුළුවන්. අපි ඊටත් එහාට ගියොත් මේ පරිසරය තුළ ඔබේ ගෙවත්තට යමු, වනාන්තරයකට යමු, එවාගෙම පොකුණක් සමීපයට යමු. අපිට විමතියට පත් වෙන්න තරම් ප්‍රමාණයක ජීවීන් අතර විවිධත්වයක් ඒ පරිසරවලදී ඔබට දකින්න ලැබේවි. එහෙමනම් පැහැදිලි දරුවනේ, අතිවිශාල ජීවි විශේෂ සංඛ්‍යාවක් මේ පෘථුවිය තුල සිටින බව. එහෙමනම් ඒ ජීවීන් පිළිබඳව, එහෙම නැත්නම් ඒ ජීවි විශේෂ පිළිබඳව අපි වෙන වෙනම අධ්‍යයනය කරන්න ගියොත් ඒක ඉතාම අපහසු කාර්යයක් බවයි අපට දැනෙන්න ඕන. ඒ වගේම ජීවීන් සංඛ්‍යාවත් අතිවිශාලයිනේ, අපිට ගණනය කරගන්නත් බැරි තරම් අගයක්. එහෙමනම් අපිට පැහැදිලි මේ අපහසු කාර්ය පහසු කර ගැනීම සඳහා කිසියම් ක්‍රමවේදයක අවශ්‍යතාවයක් තියෙනවා. එහෙමනම් දරුවනේ, අපි ඒකට යොදා ගන්න ක්‍රමය මොකක්ද කියලා බැලුවොත් අපිට පැහැදිලි වෙන වෙනම ඉගෙන ගන්නවට වඩා ඒ ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳව සොයා බලලා කිසියම් ආකාරයකින් සමාන ගති ලක්ෂණ තියෙනවා නම් ඒ සමාන ගති ලක්ෂණ තියෙන ජීවීන් අපි එක කාණ්ඩයකට එකතු කරනවා. ඊට පස්සේ අර වෙන වෙනම ජීවියාගේ ලක්ෂණ මතක තියන් ඉන්නවට වඩා, අධ්‍යයනය කරනවට වඩා අපිට පහසුයි නේද මේ කාණ්ඩේම ලක්ෂණ, පොදු ලක්ෂණ ටිකක් විදියට මතක තියාගත්තම හරිම පහසුවක් ලැබෙනවා. එහෙමනම් පුතේ අපි බලමු මේ මොකද කළේ කියලා. අපි මෙතෙන්දි කරේ පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීමක්. අපි මෙන්න මේ පොදු ගති ලක්ෂණට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීමට කියමු පුතේ ජීවීන් වර්ගීකරණය කියලා. එහෙනම් ඔබට පැහැදිලි ජීවි වර්ගීකරණය කියන්නේ මොකක්ද? එහෙනම් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පුළුවන් පැහැදිලි උත්තරයක් දෙන්න. ජීවි වර්ගීකරණය කියන්නේ ජීවීන් පොදු ගති ලක්ෂණවලට අනුව කාණ්ඩවලට බෙදා දැක්වීම කියලා. අපි ඊළඟට බලමු පුතේ මේ ජීවි වර්ගීකරණයක් නිසා අපිට ලැබෙන ප්‍රයෝජන, එහෙම නැත්නම් මේ ජීවි වර්ගීකරණයක තියෙන වැදගත්කම් පිළිබඳව. අපිට එහෙනම් කලින් කතා කළා විදියට අතිවිශාල ජීවිසේ සංඛ්‍යාවක් ඉන්නවනම් අධ්‍යයනය අපහසුයිනේ. මේ වර්ගීකරණයක් කිරීම තුළින් ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීම අපිට පහසු වෙනවා. ඒ වගේම අපි ඒ වර්ගීකරණයක් තුළින් ඒ ජීවි කාණ්ඩවල ලක්ෂණ හඳුනාගෙන ඉන්නේ. ඒ අනුව අපිට කිසියම් ජීවියෙක්ව ඒ ලක්ෂණ මත ගියොත් අපිට හඳුනා ගන්න පුළුවන් පහසුවෙන්. ඒ වගේම පරිසරයේදී ජීවියෙක් හමු වුණාම මොන කාණ්ඩයට අයිතිද, එයාගේ අනිකුත් ගති ලක්ෂණ මොනවද, මොනවද එයාලගේ තියෙන අනිකුත් සමාජිකයන්ගේ ගති ලක්ෂණ ආදී වශයෙන් ඔවුන් හඳුනා ගැනීම ඉතාම පහසු වෙනවා. එහෙනම් මම නැවතත් මතක් කරනවා, එක වැදගත්කමක් කිව්වා, ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීම අපිට මේ වර්ගීකරණයක් තුළින් පහසු වෙනවා. දෙවෙනි එක මං කිව්වා, ජීවීන් හඳුනා ගැනීම අපිට පහසු වෙනවා. ඒ වගේම මේ විද්‍යාත්මකව කරපු වර්ගීකරණයක් වුණොත් ඒ ජීවීන් අතර තියෙනවා පරම්පරා සම්බන්ධය. එහෙම නැත්නම් පරිණාමික අපි බන්ධුතා කියලා සඳහන් කරනවා. එතන මේ ජීව වර්ගීකරණයක් තුළින් පුතේ අපිට පරිණාමික බන්ධුතා දැනගත හැකි වෙනවා. ඊළඟට අපිට තව විශේෂ වැදගත්කමක් ලැබෙනවා පුතේ, මිනිසා විදිහට අපි අනෙකුත් ජීවීන්ගෙන් ප්‍රයෝජන ලබනවනේ. එහෙමනම් අපිට ආර්ථික වශයෙන් වැදගත් ජීවීන් හඳුනා ගැනීමේ හැකියාව මේ වර්ගීකරණයක් තුළින් ලැබෙනවා. ඒ වගේම මේ වර්ගීකරණය විද්‍යාත්මක වර්ගීකරණයක් නම් දරුවනේ, ඔබට හමු වුණොත් එහෙම නව ජීවියෙක්ව ඒ ජීවියාගේ තියෙන මූලික ගති ලක්ෂණ බැලුවහම මේ ජීවියා මොන කාණ්ඩයටද ඇතුළත් කළ යුත්තේ කියලා තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ අනුව ඔබට පුළුවන් වෙනවා මේ නව ජීවි විශේෂ සොයා ගැනීමේ කටයුත්තට සම්බන්ධ වීමෙන් ඔබේ නමත් ඒ ජීවියෙකුට දෙන්න තරම් පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ඒක මේ ඒකකයේ අවසානයේදී කතා කරමු. අපි ඊළඟට බලමු පුතේ, ජීවි වර්ගීකරණ ක්‍රම පිළිබඳව. අතීතයේ ඉඳලා මේ දක්වා එද්දි පුතේ විවිධ ආකාරයේ ජීවි වර්ගීකරණ සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ විවිධ විද්‍යාඥයන් විසින් විවිධ වර්ගීකරණයන් ඉදිරිපත් කළා තියෙනවා. කොහොම නමුත් මේ ඉදිරිපත් කරපු සියලුම වර්ගීකරණ අපිට පුළුවන් පුතේ ඒවායේ තියෙන මූලික ස්වභාවය දිහා බලලා ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එන එකක් තමයි පුතේ අපි කියමු කෘතිම වර්ගීකරණය කියලා. කෘතිම වර්ගීකරණයක මූලික ලක්ෂණය තමයි මතු පිටින් නැත්තම් බාහිර පෙනෙන ලක්ෂණ දිහා බලලා හැසිරීම දිහා බලලා ආදී කරුණු මත තමයි වර්ග කරලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි වර්ගීකරණයේ විදිහට අපි දානවා පුතේ ක්‍රමයේ විදිහට ස්වභාවික වර්ගීකරණය. එතකොට මේ ස්වභාවික වර්ගීකරණයකදී අර මතු පිටින් පෙනෙන ගති ලක්ෂණ නෙමෙයි ඊට වඩා පුළුල් කාරණාවක් වෙනවා. අපි බලමු මේකේ තියෙන ගති ලක්ෂණ සහ කෘතිම වර්ගීකරණයේ තියෙන ගති ලක්ෂණ නැවතත්. එතකොට කෘතිම වර්ගීකරණයකදී පුතේ ජීවීන්ගේ උපාංග පිහිටීම, එහෙම නැත්නම් නොපිහිටීම, ඒ වගේම වාසස්ථාන වගේ කාරණා තමයි සලකා බලලා තියෙන්නේ. එතකොට කිසිසේත්ම ඒ කෘතිම වර්ගීකරණය තුළ ජීවීන්ගේ පරිණාමික බන්ධුතා, ඒ කියන්නේ පරම්පරා සබඳතා නිරූපණයක් සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් විසිතුරු ශාක කිව්වහම ඒ කාණ්ඩය තුළ ඊට වඩා වෙනස්කම් සහිත ඒවා අපිට හම්බ වේවි. ඊළඟට ඖෂධීය ශාක, ඔය විදිහට අපිට ශාක වර්ග කරන්න පුළුවන්. ඊළඟට කෘතිම වර්ගීකරණයේ යටතේ සතුන් වර්ග කරපු උදාහරණ අවස්ථාවක් ගත්තොත් පියාපත් සහිත සතුන්, ඒ වගේම පියාපත් රහිත සතුන් කියලා ගත්තොත් අපිට පැහැදිලි පියාපත් සහිත සතුන් පැහැදිලිවම ඊට වඩා වෙනස්කම් සහිත සතුන් එක ගොඩකට වැටලා තියෙවි. එහෙනම් මේ කෘතිම වර්ගීකරණය තුළ අඩුපාඩු, එහෙම නැත්නම් දුර්වලතා තියෙන බව පැහැදිලියි. අපි ඊළඟට බලමු ස්වභාවික වර්ගීකරණයක තියෙන ගති ලක්ෂණ. අපි බලමු මේ ස්වභාවික වර්ගීකරණයේ තියෙන ඉතාම වටින ගුණයක් තමයි දරුවනේ ජීවීන්ගේ පරිණාමික බන්ධුතා, පරිණාමික සම්බන්ධතා නිරූපණය වන ආකාරයෙන් තමයි ඒ වර්ගීකරණය සිද්ධ වෙන්නේ. එතෙන්දී මේ වර්ගීකරණය බොහොම සංකීර්ණ කටයුත්තක්. එතෙන්දී බලනවා දරුවනේ ඒ ජීවීන්ගේ රූප විද්‍යාත්මක ලක්ෂණ, ඒ වගේම කායික විද්‍යාත්මක ලක්ෂණ, ඒ වගේම සෛල විද්‍යාත්මක ලක්ෂණ, ඊටත් එහාට ගිහිල්ලා අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණත් සලකා බලනවා. අපි බලමු මේ ස්වභාවික වර්ගීකරණයේ තියෙන විශේෂතම ලක්ෂණ එහෙනම් මොනවද පුතේ? එක විශේෂයේ ජීවීන් අතර ස්වභාවික බන්ධුතා, ඒ වගේම වෙනස් ජීවීන් අතර තියෙන අනෙකුත් පරිණාමික සම්බන්ධතා මේ වර්ගීකරණයක් තුළින් හෙළි වෙනවා. අපි සරල උදාහරණයක් ගත්තොත් අපි දන්නවා ජලයේ එහෙම නැත්නම් සාගරයේ විසෙනවා තල්මසා, ඒ වගේම වායු පරිසරයේ ඉන්නවා වවුලා, ඒ වගේම භෞමික පරිසරයේ ඉන්නවා අශ්වයා. මේ තුන් දෙනාම අපි ගත්තොත් බැලුවම පැහැදිලි වෙනස්කම් සහිත උනත් මේ ජීවීන් විශේෂ තුනේම ආරම්භක ජීවියෙක්ගෙන් පරිණාමය වෙලා ඒ සංචරණ උපාංග අපි බැලුවොත් එහෙම ඒ සංචරණ උපාංගවල පුතේ පොදු ගුණාංග පෙන්නනවා. ඒ කියන්නේ මේ හැම කෙනාගේම, ඒ කියන්නේ තල්මසාගේ අවල්පත, වවුලගේ පියාපත, අශ්වයාගේ පාද, ඒ හැම එකේම තියෙනවා මේ ඇඟිලි පහේ පුරුක්වල ඒ කොටස්. එහෙම නැත්නම් ඇඟිලි පුරුක් දකින්න පුළුවන්. අපි ඒකට කියනවා පොදු සැකැස්මක් තියෙනවා කියලා. එහෙමනම් මේ අපිට මතු පිටින් බැලුවම වෙනස්කම් සහිත වුණත් මේ අය අතර හොඳටම පරම්පරා නැත්තම් පරිණාමික බන්ධුතා ඉස්මතු වෙනවා. අපි ඊළඟට බලමු මේ ස්වභාවික වර්ගීකරණයක තව විශේෂ ලක්ෂණයක් තියෙනවා පුතේ. මේක කිසියම් දූරාවලියකට එහෙම නැත්තම් ජීවීන් විශාල සංඛ්‍යාවක් අයිතිවන කාණ්ඩයක සිට බෙදාගෙන යමින් අවසානයේදී ජීවි විශේෂය දක්වා ක්‍රමානුකූල ක්‍රමවේදයකට තමයි සිද්ධ වෙන්නේ. අපි ඒකට කියනවා ඒ වර්ගීකරණ මට්ටම් කියලා. එහෙම නැත්නම් ඒවට කියනවා තක්සෝන කියලා. උදාහරණ විදිහට ගත්තොත් පුතේ අධිරාජධානී කියලා ජීවීන් ගොඩාක් අයිති විශාල කාණ්ඩයක් තියෙනවා. ඊළඟ අධිරාජධානියක් නැවත බෙදෙනවා පුතේ රාජධානි වලට. ඊට පස්සේ රාජධානියක් බෙදෙනවා සතුන් නම් පුතේ වංශවලට, ශාකණම් වර්ගවලට, එහෙම නැත්නම් කාණ්ඩවලට. ඊට පස්සේදී ගෝත්‍ර, කුල, ගණය සහ විශේෂය ආදි වශයෙන් ඔය වගේ තක්සෝන, එහෙම නැත්නම් වර්ගීකරණ මට්ටම් යටතේ තමයි මේ වර්ගීකරණය ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු මුලින්ම විද්‍යාත්මක වර්ගීකරණයක් ඉදිරිපත් කරලා තියෙන්නේ කවුද කියලා. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ පුතේ ඇරිස්ටෝටල් කියන විද්‍යාඥයා ජීවීන් පිළිබඳව විද්‍යාත්මක වර්ගීකරණයක් මුලින්ම හඳුන්වා දීලා තියෙනවා. ඒක ඉතින් යම් යම් අඩුපාඩු තියෙනවා. ඒක කෘත්‍රිම වර්ගීකරණයක් වශයෙන් තමයි සඳහන් වෙන්නේ. ඊන් පස්සේ පුතේ ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේදී ඇරිස්ටෝටල්ගේ වර්ගීකරණය ඉදිරිපත් වුණේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ. දැන් ඊළඟ වර්ගීකරණය එන්නේ ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේදී පමණ. කැරෝලස් ලීනියස් කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරනවා. මේ වර්ගීකරණය සාර්ථක වර්ගීකරණයක් වශයෙන් තමයි සලකන්නේ. ඊළඟට පුතේ තවත් බොහෝ කාලයකට පස්සේ, ඒ කියන්නේ 1969 දී රොබර්ට් විටේකර් කියන විද්‍යාඥයා විසින් මේ සියලුම ජීවීන්ව ගොනු කරන පුතේ ප්‍රධාන කාණ්ඩ පහකට. ඒ කාණ්ඩයකට නම දෙනවා රාජධානියක් කියලා. එහෙමනම් මේ සියලුම ජීවීන් ඇතුළත් කළේ පුතේ රාජධානි පහකටනේ. ඒ නිසා කියනවා රොබර්ට් විටේකර්ගේ රාජධානි පහේ වර්ගීකරණය කියලා. ඊළඟට පුතේ අපි දැනට පිළිගන්නා ජීවි වර්ගීකරණය, මේක ඉදිරිපත් වෙන 1990 දී. මේ 1990 දී ඉදිරිපත් වෙන වර්ගීකරණය අර රොබර්ට් විටේකර්ගේ රාජධානි පහේ වර්ගීකරණයේදී ඒ රාජධානියේ ඉහළම, එමු නැත්තම් උඩම තිබිච්ච වර්ගීකරණ මට්ටම, එමු නැත්තම් තක්සෝණය, ඊටත් ඉහළින් තියලා දැම්මත් ප්‍රධාන කාණ්ඩ තුනකට සියලුම ජීවීන්ව. එතකොට මේ ප්‍රධාන කාණ්ඩයකට, ඒ කියන්නේ අර මං කලින් කිව්ව රාජධානියකටත් ඉහළින් තියපු ඒ ජීවි කාණ්ඩය තුනක් විදියට ගත්තොත්, ඒ කාණ්ඩයකට නම දුන්නා, එමු නැත්තම් ඒ කාණ්ඩවලට නම දුන්නා අධිරාජධානි කියලා. එහෙනම් සියලුම ජීවීන් ඇතුළත් කළා පුතේ අධිරාජධානි තුනකට. මේක ඉදිරිපත් කළේ කවුද? කාල් වූස් කියන විද්‍යාඥයා. ඒ අනුව මේ වර්ගීකරණය තමයි අපි නූතනයේ පිළිගන්න වර්ගීකරණය. මේකට අපි කියන්නේ එහෙමනම් අධිරාජධානි තුනකටනේ පුතේ ඔක්කොම ජීවීන් ඇතුළත් කළේ. ඒ නිසා කියනවා අධිරාජධානි තුනේ වර්ගීකරණය කියලා. අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් 3 domain of system of classification කියලා. 3 domain system of classification. අපි ඊළඟට බලමු මෙතෙන්දි දාපු මෙන්න මේ අධිරාජධානි තුනට මොනවද දීපු නම් කියලා. අපි ගත්තොත් පොදුවේ ආරම්භක ජීවියා, එහෙම නැත්නම් අපි ආට කියම පොදු පූර්වජයා කියලා. එයා පරිණාමිකව බෙදිලා ප්‍රධාන කාණ්ඩ, එහෙම නැත්නම් අපි කලින් කිව්වාගේ අධිරාජධානි තුනක් නිර්මාණය වුණා කියලානේ සලකන්නේ. එනම් එකකට නම දීලා තියෙන පුතේ ආකියා අධිරාජධානිය කියලා. ආකියා අධිරාජධානිය. ඒතර දෙවෙනි අධිරාජධානියට නම් කරනවා බැක්ටීරියා අධිරාජධානිය. එනම් අංක 1 කිව්වා ආකියා අධිරාජධානිය, අංක 2 බැක්ටීරියා අධිරාජධානිය. ඊළඟට තුන්වෙනි එක යුකැරියා අධිරාජධානිය. එහෙනම් නැවතත් මතක් කරන පුතේ මොනවද අධිරාජධානි තුන? ආකියා අධිරාජධානිය, දෙවෙනි එක බැක්ටීරියා අධිරාජධානිය, තුන්වෙනි එක යුකැරියා අධිරාජධානිය. එහෙනම් දරුවනි මම මෙතෙක් ඔබට පැහැදිලි කළේ මේ ජෛව ලෝකයේ පිළිබඳව මූලික කාරණා ඇතුළත් හැඳින්වීමක්. එතෙන්දී අපි සලකා බැලුවා එහෙනම් කොහොමද මේ විශ්වයේ සම්භවය වුණේ? ඒ වගේම කතා කළා අපි කොහොමද පෘථුවිය සම්භවය වුණේ? ඒ වගේම මුල්ම සෛලය මේ පෘථුවිය තුල නිර්මාණය වුණේ කොහොමද? ඊළඟට අපි බැලුවා ආරම්භයේ මේක සෛලිකව ඇති වෙලා ඊළඟට ඒක සෛලික ජීවීන් ක්‍රමානුකූලව පරිණාමය වෙලා අදට අපිට දකින්න පුළුවන් බහුසෛලික ශාක සතුන් ඇතුළු ඒ විවිධත්වයක් සහිත ජීවීන්ව. අපි මෙතෙක් ඉගෙනගත්ත කාරණා ටික අරගෙන ඔබේ මතකය මනින්නත් එක්ක ඊටාම සරල ප්‍රශ්න කීපයක් ඔබට යොමු කරන්නයි කල්පනාව. ඔබට හැකියාව තියෙනවා නම් ඔබ ළඟ ලියා ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ලියා ගැනීමේ මම හිතන්නේ අවකාශය තියෙනවා මේ ලැබෙන කාලය තුල. අපි බලමු පුතේ අංක 1 ප්‍රශ්නය මම බලාපොරොත්තු වෙන මෙහෙම යොමු කරන්න. පෘථුවියේ ජීවයේ සම්භවය ලැබමින් පළමු සෛලය බිහි වූයේ මීට වසර කොපමණකට පෙරද? පෘථුවියේ ජීවයේ සම්භවය ලැබමින් පළමු සෛලය බිහි වූයේ මීට වසර කොපමණකට පෙරද? එහෙනම් අපේ විස්තරය තුල සාකච්ඡාව තුල ඔබට අහගන්න ලැබුණා මීට වසර බිලියන 3.6කට පෙර තමයි පළමු සෛලය මේ පෘථුවිය තුල බිහි වෙලා තියෙන්නේ කියලා. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට යමු එමු. අපි ඊළඟ බලමු දෙවෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද කියලා. මුලින්ම පෘථුවියේ සම්භවය ඌයේ කිනම් ජීවීන්ද? එහෙනම් ඔබට හොඳ මතකයක් ඇති කියලා මම විශ්වාස කරනවා. මොන ජීවින්ද දරුවනේ මුලින්ම මේ පෘථුවිය තුල බිහි වුනේ? ඒකසෛලික ජීවීන්. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු එමු. වර්තමානයේ හමුවන අතිවිශාල විවිධත්වයක් සහිත ජීවීන් ඇතිවීමට හේතු වූ ක්‍රියාවලිය කුමක්ද? නැවතත් ප්‍රශ්නේ පුතේ, වර්තමානයේ හමුවන අතිවිශාල විවිධත්වයක් සහිත ජීවීන් ඇතිවීමට හේතු, එමෙත්තම් මේ ජීවි විවිධත්වය මෙච්චර සංකීර්ණව ඇති වුනේ කුමන ක්‍රියාවලිය මගින්ද? එහෙනම් ඔබ දන්නවා ආරම්භක සෛලයේ ඉඳලා ඊළඟට ඒක සෛලික ජීවීන්ගෙන් පටන් අරන් ආපු ගමන මේ විවිධත්වය දක්වා ගෙනාවේ මොන ක්‍රියාවලිය ඔස්සේද පුතේ? ජීවි පරිණාමය කියන ක්‍රියාවලිය ඔස්සේ. එහෙනම් අතිවිශාල විවිධත්වයක් සහිත ජීවි නැතිවීමට හේතු වූ ක්‍රියාවලිය කුමක්ද? ජීවි පරිණාමය. අපි ඊළඟට බලමු අංක 4 ප්‍රශ්නය. මෙතෙක් සොයාගෙන ඇති ජීවි විශේෂ සංඛ්‍යාව කොපමණද? ඔබතේ කොච්චරක්ද? ඔව්, අපි විස්තරය තුල කතා කළා ජීවීන් මේ වෙනකොට සොයාගෙන තියෙනවා දළ වශයෙන් මිලියන 1.75ක් පමණ. කොච්චරක්ද ජීවි විශේෂ සංඛ්‍යාව මෙතෙක් සොයාගෙන තියෙන? මිලියන 1.75ක් පමණ. අපි අංක 5 ප්‍රශ්නෙට යමු. අපි නම් දැන් බලමු ජීවි වර්ගීකරණයක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. පස්වෙනි ප්‍රශ්නය, ජීවි වර්ගීකරණයක් අවශ්‍ය වන්නේ ඇයි? ඔව්, ඔබ දන්නවා සොයාගෙන තියෙන ජීවි විශේෂ සංඛ්‍යාව මිලියන ගණනක් නම් ඔවුන් පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය අපහසුයි, ඔවුන් හඳුනා ගන්න අපහසුයි. ඒකට පිළියමක් වශයෙන් තමයි මේක අවශ්‍ය වුනේ. එහෙමනම් පුතේ පිළිතුර විදිහට අපි මෙහෙම ලියමු. අතිවිශාල ජීවි විශේෂ සංඛ්‍යාවක් හා අතිවිශාල විවිධත්වයක් ඇති බැවින් ඔවුන්ව අධ්‍යයනය හා හඳුනා ගැනීමේ පහසුව සඳහා. අතිවිශාල ජීවි විශේෂ සංඛ්‍යාවක් සහ අතිවිශාල විවිධත්වයක් ඇති බැවින් අධ්‍යයනයේ හා හඳුනා ගැනීමේ පහසුව සඳහා. ප්‍රශ්න අංක 6 පුතේ. ප්‍රශ්න අංක 6. එහෙනම් ජීවි වර්ගීකරණය කියන දේ හඳුන්වමු අපි. ජීවි වර්ගීකරණයක් කියලා අදහස් කරන්නේ කුමක්ද? එහෙනම් පුතේ අපි තෙන්දි කරන්නේ කුමක්ද? පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදීමනේ. එහෙමනම් ජීවි වර්ගීකරණයක් කියන්නේ හඳුන්වන්න කියන ප්‍රශ්න පිළිතුර ලියත හැකි පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ කිරීම කියලා. අපි අවසාන ප්‍රශ්නේ විදිහට ගනිමු. දැනට පිළිගන්නා නූතන ජීවි වර්ගීකරණය කුමක්ද? ඔ පුතේ, අපි අඳුනගත්තා අවසානටම කරිච්ච ජීවි වර්ගීකරණය තමයි පිළිගන්නේ. ඒක කාල් වූස් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරපු අධිරාජධානි තුනේ වර්ගීකරණය. එහෙනම් පුතේ නැවතත් පිළිතුර, දැනට පිළිගන්නා නූතන ජීවි වර්ගීකරණය කුමක්ද? කාල් වූස්ගේ අධිරාජධානි තුනේ වර්ගීකරණය. ඉතින් දරුවනේ, අපි අද දවසේ පාඩමේ කටයුතු මෙතනින් හමාර කරලා මේ ඒකකයේ ඉතිරි කොටස් වලින් නැවත ඔබව හමු වෙනවා. ඊළඟ ඒ පාඩම් සඳහාත් ඔබ සහභාගී වෙලා උපරිම ඵල නෙලා ගන්නා හැටියට කරුණාවෙන් මතක් කරනවා.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර